ඔබ SBS සිංහල ගුවන්විදිලිය සමකෙන්
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත් වෙන ප්‍රවෘත්ති සනින් සමීප කරයි.
ලොව තතවිත්ති කතාබහ කරන ලෝකයේ මේ වෙනකොට සිදුවෙමින් පවතින ඒ ප්‍රවෘත්තිමය වටිනාකම් සහිත ඒ සිදුවීම්වල ඇතුළාන්ත තොරතුරු පුළුල්ව කතාබහ කරන අපගේ විශේෂාංගය ලෝවට විදේශ වෙති සමාලෝචනය අපි ආරම්භ කරන්න සූදානම්. අමල් සූදානමින් ඉන්න සුපුරුදු පරිදි ශ්‍රී ලංකාවේ සිට ප්‍රංශ ප්‍රවෘත්තිජාලයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානියා විදිහට අපි එහෙමනම් අදත් සූදානම් ආදිවේදී අමල් ජයසිංහ මහතා සමගින් මේ සාකච්ඡාව ආරම්භ කරන්න. අමල් ආයුබෝවන්. ශ්‍රී ලංකාවට වැදගත් වන තොරතුරක් අපිට තියෙන මුලින්ම කතාබහ කරන්න. අපි දන්නවා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ හේතුවෙන් මේ වෙනකොට ලෝකයේ බොහෝ රටවල් වලින් ණය ආධාර පතමින් සිටින තත්වයක් ඉන්නේ ශ්‍රී ලංකාව. ලෝකයේ ආර්ථික බලවතුන් රැස්වන ප්‍රධාන සමුළුව G7 සමුළුව පසුගිය කාලවකවානුවේදී පැවැත්වුණ දැන් නිමාවට පත් වෙලා G7 සමුළුවේදී ඇමරිකාවෙන් ශ්‍රී ලංකාවට යම් ණය ආධාර මුදලක් ලබා දෙනට එකඟතාව පළ වෙලා තියෙනවා. මා කැමති මේ සම්බන්ධව මුලින්ම සාකච්ඡා කරන්නම.
දිලක්ෂ, මේ ජර්මනියේ අවසාන වෙච්ච G7 සමුළුවේදී ජෝ බයිඩන් ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව ගැන සඳහනක් කළා. ඔහු ප්‍රකාශ කළා ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයේ දිශාවෙන් දැනට පීඩාවට පත් වෙලා තියෙන විශේෂම කුඩා ළමුන් සහ කිරිදෙන මව්වරුන් වෙනුවෙන් ඇමරිකාව ආධාර මුදලක් ලබා දෙනවයි කියලා මේ පළවෙනි පියවර හැටියට ඩොලර් මිලියන 20ක ආධාරයක් ඔහු ප්‍රකාශ කළා. ඊට අමතරව තවත් ආධාර ලබා දීමටත් ඔහු එකඟ වෙලා තියෙනවා, විශේෂයෙන්ම මේ කාන්තාවන් සහ ළමුන් වෙනුවෙන්. ඉතින් මේ මුදල් පාවිච්චි කරලා ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් ලක්ෂ 8කුත් ඒ වගේම මව්වරුන් 27,000කටත් මේ විදිහට ආධාර ලබා දෙන්න මේ මුදල යොදවලා තියෙනවා.
අමල්, අද ටිකක් ඇමරිකා පැත්තෙන් වාර්තාවන තොරතුරු වැඩි, විශේෂයෙන්ම අපි කල්පනා කළොතින් ලෝකයේම අවධානය යොමුණු විශේෂිත තවත් කතාවක් තියෙනවා. ඇමරිකාවේ මේ වෙනකන් නීත්‍යානුකූලයි කියලා තිබුණු නීතියක් නීත්‍යානුකූල නොවන බවට හඳුනාගත්තා මේ ගෙවිලගේ සතියේ. මුළු සතිය පුරාම ලෝකයේ බොහෝ ජාත්‍යන්තර ප්‍රවෘත්ති ආයතන මේ පිළිබඳව කතාබහ කළා. ඒ තමයි ඇමරිකාවේ ක්‍රියාත්මක වුණු ගබ්සා නීතිය. මේක මේ නීත්‍යානුකූල නොවන බවට ඇයි මේ හඳුනාගත්තේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ විසින්? මොකක්ද මේ පසුපස තියෙන කතාව? දැන් ඇමරිකාවේ එතකොට ප්‍රාන්ත වශයෙන්, ප්‍රාන්ත රාජ්‍ය වශයෙන් සහ මධ්‍යම රජයේ තීරණය මොකක්ද මේ සම්බන්ධව?
දිලුක්ෂි, ඇමරිකාව පුරහවටම කාන්තාවන්ට ගබ්සා කිරීමේ අයිතිය ලැබුණේ 1973 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් අනුවයි. මේක ප්‍රසිද්ධියෙන් හඳුන්වන්නේ රෝ වර්සස් වේඩ් කියලා මේ නඩු තීන්දුව අනුව තමයි කාන්තාවන්ට ඒ අයිතිය ලැබුණේ. නමුත් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය බෙදුණු තීන්දුවක් මත, 6ක් පක්ෂවත් 3ක් විරුද්ධවත් දුන්න තීන්දුවක් මත මේ 1973 ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වෙනස් කරලා ගබ්සා කිරීමේ අයිතිය කාන්තාවන්ට නැතයි කියන විදිහට, ඒකම ප්‍රාන්තවලට ගබ්සා වැළැක්වීම පිළිබඳ නීති අනපනත් ගෙනීමේ හැකියාව තියෙනවයි කියලත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුව කළා. මේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමත් එක්කලා ඇමරිකාවේ ප්‍රාන්ත 7ක් ක්ෂණිකයෙන්ම නැවතත් ගබ්සා කිරීම තහනම් කරන්නට යෙදුණා. විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ පාලනයේ තියෙන අනෙකුත් ප්‍රාන්තත් මේ විදිහට ගබ්සා කිරීම තහනම් කරයි කියන විශ්වාසය දැන් මතුවලා තියෙනවා. ඉතින් ඒ නිසාවෙන් අපි දුටුවා පහුගිය සතියේ පුරහවටම ඇමරිකාවේ ප්‍රධාන නගරවල මේ ගබ්සාවන්වලට සහාය දක්වන, එමතන් කාන්තා අයිතීන් සුරකීම වෙනුවෙන් පෙනී සිටින සංවිධාන විසින් දිගින් දිගටම ඇමරිකාවේ ප්‍රධාන නගරව විරෝධතාවයන් පවත්වාගෙන ගියා. නමුත් ඒ වුණාට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්න තීන්දුවට අභියෝගයක් කරන්නට අවස්ථාවක් නැහැ. ඒ නිසා මේක ඇමරිකාවේ දැන් නව නීතිය බවට පත් වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් දිගින් දිගටම ඒ විරෝධතාවන් ඇමරිකාවෙන් වාර්තා වෙනවා.
තවත් මේ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් පිළිබඳව සමස්ත ලෝකෙම අවධානය යොමු වුණා. අපි දන්නවා මේ වෙනකොට මේ දේශගුණික විපර්යාසය සම්බන්ධව, කාබන් විමෝචනය සම්බන්ධව ලෝකේ පුරාම කතාබහ වෙනවා. එතකොට විවිධ පරිසර සමුළු හරහා එක් එක් රටවලට මේ සඳහා යම් ඉලක්ක ලබා දෙනවා. මේ වගේ තත්ත්වයක් යටතේ හරිතාගාර වායු විමෝචනය සම්බන්ධයෙන් ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණයේ එක්තරා තීන්දුවක් ලබා දුන්නා. මේකත් සමස්ත ලෝකෙම අවධානයට ලක් වුණා. මොකද ලෝකයේ මේ දේශගුණික විපර්යාස වැළැක්වීම සඳහා එක් එක් රටවලට ඉලක්ක ලබා දීම සම්බන්ධව ප්‍රමුඛත්වයක් අරගෙන තිබුණේ ඇමරිකාව. නමුත් ඇමරිකාවේම මේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ලබා දුන්න තීන්දුව පිළිබඳව බොහෝ දෙනෙකුගේ කතාබහට ලක් වුණා. මා කැමතියි මීළඟට ඒ සම්බන්ධව ඔබෙන් කරුණු විමසා දැනගන්න.
මේකත් දිල්රුක්ෂි ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්න විශ්මිත තීන්දුවක් හැටියට තමයි බොහෝ දෙනෙක් දකින්නේ. මොකද ජෝ බයිඩන් ජනාධිපතිවරයා බලයට පත් වුණාට පස්සේ ඔවුන් නැවතත් පැරිස් සමුළුවට දායකත්වය දීලා ඒ නැවතත් ඒ පැරිස් සමුළුවේ ඇති කරගත්ත කාබන් විමෝචනය සම්බන්ධයෙන් සහ ලෝක උෂ්ණත්වය සම්බන්ධයෙන් ඇති කරගත්ත ඒ සම්මුති වලට එකඟතාවය පළ කරලා තිබුණා. ඉතින් ඒකේ ප්‍රධාන පියවරක් තමයි විශේෂයෙන්ම ගල්ලඟුරු භාවිතය අවම කිරීම. නමුත් මෙතනදී ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ අවස්ථාවේදී බෙදුම් තීන්දුවක් මත 6-3 වශයෙන් බෙදිලා ගිය තීන්දුවක් අනුව ප්‍රකාශයට පත් කරා මධ්‍යම රජයට බලයක් නැtei කියලා ප්‍රාන්තවල විදුලි උත්පාදනය සම්බන්ධයෙන් සීමා පැනවීමට, විශේෂයෙන්ම Environmental Protection Agency එහෙම නැත්නම් මේ පරිසර සංරක්ෂණ අධිකාරියට දැනට ලබා දීලා තියෙන බලතල නීත්‍යානුකූල නැtei කියලා තමයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ. ඒ අනුව දැන් ඇමරිකාවේ ප්‍රාන්තවලට හැකියාවක් තියෙනවා, විශේෂයෙන්ම රිපබ්ලිකන් පක්ෂයේ පාලනය කරන ඒ ප්‍රාන්තවලට දැන් බලය ලැබිලා තියෙනවා තමන්ට අවශ්‍ය ප්‍රමාණයට ගල්ලඟුරු පාවිච්චි කරලා විදුලිය උත්පාදනය කරන්න. ඉතින් මෙතනදී ශ්‍රේෂ්ඨාධිකරණය මේ තීන්දුව දුන්නට පස්සේ බොහෝ ප්‍රාන්ත ප්‍රකාශයට පත් කරලා තියෙනවා විදුලි බිල අවම කර ගැනීමට අවශ්‍ය නම් තවදුරටත් ඔවුන්ට ගල්ලඟුරු භාවිතා කරලා විදුලිය උත්පාදනය කරන්න වෙනවයි කියලා. විශේෂයෙන් මේ අවස්ථාවේ ජාත්‍යන්තර වශයෙන් තෙල් මිල ඉහළ ගිහිලා තියෙන අවස්ථාවක ගල්ලඟුරු පාවිච්චිය තවත් වැඩි කරන්නට අවශ්‍යයි කියන කාරණාවත් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. නමුත් මේ ඇමරිකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන් ලබා දුන්නු තීන්දුව අනුව මුළු ලෝකයේම කාබන් විමෝචනය පාලනය කිරීම සඳහා ගත්ත ඒ ක්‍රියාමාර්ගයන් වලට මරු පහරක් හැටියට තමයි පරිසරවේදීන් මේක හඳුන්වලා තියෙන්නේ.
මේක මේ ඕස්ට්‍රේලියාවටත් බලපාන ප්‍රමුඛතම කාරණාවක් බවට පත් වෙන වගට අපේ ආදරණීය අසන්නන්ට හොඳින්ම වැටහෙන කාරණයක්. මොකද ඕස්ට්‍රේලියාව කියන්නේ ආකර කර්මාන්තය බහුලව තියෙන රටක්, රටේ ආර්ථිකයට විශාල වශයෙන් දායකත්වයේ සපයන කර්මාන්තයක්. ඉතින් ඕස්ට්‍රේලියාවටත් ලොකු බලපෑමක් තිබුණා මේ කාබන් විමෝචනය අඩු කරන්න කියලා ආකර කර්මාන්තය යොදාගෙන බලශක්තිය නිපදවන්න එපා, ඒ වෙනුවට පුනර්ජනනීය බලශක්ති විකල්ප වලට යන්න කියලා. ඒකත් ලොකු ඡන්ද පුරොන්දුවක් බවටත් පත් වෙලා තිබුණා පසුගිය මැතිවරණයේදී. ඉතින් අලුත් රජයේ සම්බන්ධව තමන්ගේ අලුත් අභිමතාර්ථයන් ප්‍රකාශයට පත් කරමින් යන අතරවාරයේදී තමයි ලෝකයේ මේ සම්බන්ධව ප්‍රමුඛත්වයක් ගන්නා වූ රටෙන් මේ වගේ තොරතුරු අපිට අහන්නට ලැබෙන්නේ. ඇමරිකාව සම්බන්ධ වන කතා බහ තාමත් අවසන් නැහැ. මොකද තවදුරටත් ඇමරිකාවෙන් තොරතුරු වාර්තා වෙනවා. මේවා ප්‍රමුඛතම ප්‍රවෘත්ති බවට පත්වෙන නිසා මේ රටවල් ભેදයකින් තොරව අපි මේ සම්බන්ධව සාකච්ඡා කරන්නේ. අමල්, මේ දෙන්නර අනවසර සංක්‍රමණිකයන් පිළිබඳව කතා බහ කරද්දී ඇමරිකාව කෙරෙහි යලිත් අවධානය යොමු වුණා මේ සතියේදී. මෙක්සිකෝවේ සිට අනවසරයෙන් පැමිණුණු සංක්‍රමණිකයන් විශාල සංඛ්‍යාවක් මිය යාම පිළිබඳව. දැන් මේ මෙක්සිකා ඇමරිකානු දේශ සීමාව සම්බන්ධව විශාල මතභේදයක් තියෙනවා. ඔබට මතකයි පසුගිය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ දේශ සීමාව හරහා බාධක තාපයක් ඉදි කරන්න ඕනි කියලා සඳහන් කිරීමක් කළා. ඒ තරමටම ඇමරිකාවට මේ මෙක්සිකෝවෙන් පැමිණෙන අනවසර සංක්‍රමණිකයන්ගේ තර්ජනය නිසා මා කැමති මේ අවාසනාවන්ත සිදුවීම සම්බන්ධව සහ ඒ වටපිටා පිළිබඳව මේ වෙනකොට වාර්තාවන අලුත්ම තොරතුරු දැනගන්න.
දෙලුක්ෂ, මේක ටෙක්සස් ප්‍රාන්තයේ සැන් ඇන්ටෝනියෝ කියන ඒ නගරය ආශ්‍රිතව ට්‍රේලර් එකක් ඇතුළේ තිබිලා මලසිරුරු 51ක් සොයාගෙන තියෙනවා. මේ ජීවිතක්ෂයට පත්වෙච්ච පිරිස බොහෝ විට මෙක්සිකෝව සිට ඇමරිකාවට අනවසරෙන් ඇතුල් වෙච්ච අය කියලා තමයි විශ්වාස කරන්නේ. මේ 51 දෙනා අතර පිරිමින් 39ක් සහ කාන්තාවන් 12 දෙනෙක් හිටියයි කියලා වාර්තා වෙනවා. ඒ අතරතුරම ළමුන් කීප දෙනෙකුත් සිටියයි කියලායි දැනගන්න තියෙන්නේ. මේ පුද්ගලයන්ගේ අනන්‍යතාවය හරියටම තවමත් දැනගන්න ලැබිලා නැහැ. නමුත් මෙතන හිටපු 22 මෙක්සිකන් ජාතිකයන්, ගෞතමාලා කියන රටෙන් 7, හොන්ඩුරාස් වලින් 2 හිටියයි කියලා දැනට හඳුනගෙන තියෙනවා. අනෙත් අයගේ අනන්‍යතාවය තවමත් තහවුරු කරගෙන නැහැ. අධික උෂ්ණත්වය නිසා සහ ට්‍රේලරේ ඇතුලේ වාතාශ්‍රය හරි ප්‍රමාණයෙන් නොතිබිච්ච නිසා ඒ දැඩි උෂ්ණත්වයේ මැද්දේ මේ පිරිස මිය ගියයි කියලායි දැනගන්න තියෙන්නේ. ඉතින් අවුරුදු 5කට පස්සේ මෙවැනි සිද්ධියක් නැවතත් මේ ප්‍රදේශයේ වාර්තා වෙලා තියෙනවා. නමුත් මෙතන මේ අවස්ථාවේදී ජීවිතක්ෂයට පත්වෙච්ච සංඛ්‍යාව අතිවිශාලයි, 51යි. නමුත් අවුරුදු 5කට කලින් මේ විදිහම සිද්ධියක් තිබුණා. ඒ අවස්ථාවේ නම් පුද්ගලයන් 10 තමයි ජීවිතක්ෂයට පත් වෙලා තිබුණේ. ඒ එක්කම දිල්ලුක්ෂ මතක් කරන්නට ඕනේ මේ ඇමරිකාව සහ මෙක්සිකෝ අතර තියෙන දේශ සීමාව හරහා මාසයකට 102,000 විතර පිරිස නීති විරෝධී ලෙස ගමන් කරන්නට ඇවිල්ලා ඔවුන් නැවතත් හැරවල යවනවායි කියලා ඇමරිකාව වාර්තා කරලා තියෙනවා. ඉතින් මාසයකට 102,000 කියලා කියන අතිවිශාල සංඛ්‍යාවක්. නමුත් මේට අමතරව නීති විරෝධී ලෙස කොපමණ සංඛ්‍යාවක් රට තුළට ඇතුළු වෙනවද කියන පිළිබඳ සංඛ්‍යාලේඛනයක් නැති වුණාට සෑහෙන පිරිසක් පැමිණෙනවයි කියලා විශ්වාස කරනවා. මෙතනදී ජෝ බයිඩන් ජනාධිපතිවරයාට දෝෂාරෝපණයක් කරනවා ඔහුගේ රජයේ ප්‍රතිපත්තිය සංක්‍රමණිකයන් සම්බන්ධයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම නිසා තමයි කියලා මේ විදිහට විශාල පිරිසක් හොරෙන් රටට ඇතුල් වෙන්නේ. නමුත් මේ ඇතිවෙච්ච මරණ අලුතෙන් ඇතිවෙච්ච මරණ සංඛ්‍යාවත් එක්කලා නැවතත් අවධානය යොමුලා තියෙනවා ඇමරිකාවේ මේ මැක්සිකෝ දේශ සීමාවට මේ නීති විරෝධී සංක්‍රමණිකයන් වැළැක්වීම පිළිබඳ අවශ්‍ය වැඩපිළිවෙල උත්සන්න කරන්නට. ඒ එක්කම දැනට 2000කට අධික පිරිසක් මාසිකව අත්අඩංගුවට ගන්නවයි කියලත් වාර්තා වෙනවා. ඒ නීති විරෝධී සංක්‍රමණිකයන් එහා මෙහා ගෙනියන ඒ ජාවාරම්කරුවන් 2000කට අධික පිරිසකුත් පහුගිය මාසයේදී අත්අඩංගුවට ගත්තයි කියලත් වාර්තා වෙනවා.
අපි මේ රුසියා යුක්‍රේන යුද්ධය හා සම්බන්ධව එහා සමගාමී වෙන කාරණා පිළිබඳව ටිකක් අවධානය යොමු කළ ඉතින් මේ සතියේ ප්‍රමුඛයෙන් කතාබහට ලක් වෙන්නේ මේ නේටෝ සංවිධානයේ සමාජිකත්වයේ ලබා ගන්නට ස්කැන්ඩිනේවියානු රටවල් දෙකක් විදිහට ෆින්ලන්තය සහ ස්වීඩනය ඉදිරිපත් කරපු අයදුම් පත්‍ර පිළිබඳව රුසියාව දක්වපු ප්‍රතිචාරය පිළිබඳවයි. කෙටියෙන් ඒ සම්බන්ධව මම දැනගන්න කැමතියම.
ඔව් දැන් මේකට දිල්ලුක්ෂි ස්වීඩන් සහ ෆින්ලන්ඩ් කියන මේ රටවල් දෙක නේටෝ සංවිධානයට ඇතුල් වීමට දැනට නිල වශයෙන් ඔවුන් ඉල්ලුම් කළා තියෙනවා. මොකද යුක්‍රේනය ආක්‍රමණයත් සමග රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කිරීමත් සමග ඒ රුසියාවේ අසල්වාසී රටවල් කලබලයට පත් වුණා ඔවුන්ටත් මේ ඉරණම අත්වෙයිද කියලා. ඔවුන් මීට කලින් අවස්ථාවලදී නේටෝ සංවිධානයට අයදුම් පත්‍රයක් යොමු නොකළේ රුසියාව ඒ සම්බන්ධයෙන් උරණ වෙයි කියලා. නමුත් දැනට ඇති වෙලා තියෙන තත්ත්වය අනුව මේ රටවල් දෙක ඉල්ලුම් පත්‍රයක් දාලා තියෙනවා. නමුත් රුසියානු ජනාධිපති පුටින් ප්‍රකාශ කළා තියෙනවා ස්වීඩන් සහ ෆින්ලන්ඩ් නේටෝ සංවිධානයට ඇතුල් වීම පිළිබඳ ඔහුගේ විරෝධතාවයක් නැහැ. හැබැයි මේ රටවල් දෙක තුළ නේටෝ සංවිධානයේ අවි ආයුධ රඳවනව නම් ඒ සම්බන්ධයෙන් තමන්ට පියවර ගැනීමට සිද්ධ වෙයි. එම තර්ජනයට තර්ජනය මැඩ පැවැත්වීම සඳහා පියවර ගැනීමට තමන්ට අයිතියක් තියෙනවා කියන කාරණාව කියලා තියෙනවා. නමුත් අර යුක්‍රේනය නේටෝ සංවිධානයට ඇතුල් වෙන අවස්ථාවේදී රුසියාවෙන් මතුවෙච්ච විරෝධය වගේ විරෝධයක් මේ අවස්ථාවේදී මතුවෙලා නැහැ.
අපි අද මේ සාකච්ඡාවේ අවසාන වශයෙන් කතාබහට ලක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ මීට කලින් අපි කතාබහ කරපු තොරතුරක යාවත් කාලීන වන අලුත්ම තොරතුරක් සම්බන්ධව. ඔබට මතක ඇති අපි මීට කලින් කතාබහ කළා කැනඩාවේ එක්තරා ප්‍රාන්ත රජයක් විසින් නීතියක් සම්මත කරගත්තයි කියලා. ශ්‍රී ලංකාවේ සිදුවුණු සිවිල් යුද්ධයේදී දෙමළ ජාතිකයන් ජන සංහාරයකට ලක්ුණායි කියලා. ඉතින් මේ සම්බන්ධව ජන සංහාර අනුස්මරණ සතියක් ප්‍රකාශයට පත් කරලා දැනුවත් කිරීමක් ලබා දෙනවා පාසල් දරුවන්ට. ඉතින් මේ ජන සංහාර සතියට විරුද්ධව කැනඩාවේ ඔන්ටාරියෝ ප්‍රාන්තයේ සිටින ශ්‍රී ලාංකික සිංහල සම්භවයක් සහිත පිරිස් උසාවියට ගිහිල්ලා තියෙනවා කියලායි තොරතුරු වාර්තා වෙන්නේ. දැන් එතකොට උසාවි තීන්දුවක් ලැබිලා දාමල් මොකක්ද ඒ සම්බන්ධව වාර්තා වෙන තොරතුරු?
ඔව් දිලුක්ෂ, දැනගන්න තියෙන විදිහට කැනඩාවේ තියෙන සිංහල සංවිධාන තමයි මේ අපල ගොනු කරලා තියෙන්නේ. කැනඩාවේ විවස්ථාව සම්බන්ධයෙන් තීන්දුව తీරන දෙන අධිකරණයට තමයි ඔවුන් මේ අපල ගොනු කරලා තියෙන්නේ. ඔවුන් ප්‍රකාශ කරලා තියෙන්නේ මේ විදිහට ශ්‍රී ලංකාවේ දෙමළ ජන සංහාර සතිය හැටියට මැයි 18 වෙනිදා අවසාන වෙන ඒ සතිය සමරීම සම්බන්ධයෙන් ඔවුන් විරෝධය පළ කරලා තියෙනවා. මෙවැනි ජන සංහාරයක් ශ්‍රී ලංකාවේ සිද්ධ වුණේ නැtei කියලා. නමුත් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය දැන් තීන්දුව කළා තියෙනවා මේ කටයුත්ත මේ දෙමළ ජන සංහාරය පිළිබඳ මේක අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් තමයි මේක ඔවුන් කරලා තියෙන්නේ. ඒ නිසා එය වැළැක්වීමට හේතුවක් නැtei කියලා. ඉතින් කැනඩාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මේ ලබා දුන්න අලුත්ම තීන්දුවත් එක්කලා ඔන්ටාරියෝ ප්‍රාන්තයේ හැම අවුරුද්දෙම මැයි 18 වෙනිදා ඉවර වෙන ඒ සතිය දෙමළ ජන සංහාරය අනුස්මරණය කරන අධ්‍යාපන සතිය හැටියට ඒ කරපු නම් කිරීම ඒ ආකාරයෙන්ම පැවැත්වීමට තිබිච්ච නීතිමය බාධා සියල්ල ඉවත් වෙලා තියෙනවා. මේ කාරණාව අධ්‍යාපනය සම්බන්ධයෙන් පමණක්මයි කියන පදනම මත තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ සිංහල සංවිධාන විසින් ගොනු කරපු ඒ අපල නිෂ්ප්‍රභා කරලා තියෙන්නේ.
අමල් ස්තුතිය පළ කරමින් අපි එමනම් සමුගන්නවා අද ලෝ වටා විදෙස් විත්ති සමාලෝචනයෙන්. බොහොම ස්තුතියි මේ තොරතුරු අප වෙත සමීප කළාට. ආයුබෝවන්. අපි ලබන සතියේ සිකුරාදා යලිත් හමු වෙමු.
ආයුබෝවන් දිලුක්.
ලයික් කරන්න, ෂෙයා කරන්න, අදහස් ප්‍රකාශ කරන්න SBS සිංහල Facebook පිටුව ෆලෝ කරන්න.